ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මිනුවන්කොඩ බුලුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජනීය මිනුවන්කොඩ ඥානවාස ස්වාමීන් වහන්සේ. අද ධර්මදේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිමනිකායේ තෘතීය භාගයේ උපරි පණ්ණාසකේ සුඤ්ඤත වර්ගයේ භූමිජ සූත්‍රය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝ සමයේන ආයස්මා භූමිජෝ බික්ඛූ යේන ජයසේන රාජ කුමාරස්ස නිවේසනං උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදීති.
සාදු සාදු සාදු.
ආරුණික සදැහැති පින්වතුනි, අද දේශනාවේ මාතෘකාව වන්නේ මජ්ක්‍ධිම නිකාය භූමිජ සූත්‍ර දේශනාව. භූමිජ කියන නාමය මේ සූත්‍ර දේශනාවට ලැබෙන්නේ භූමිජ කියන ස්වාමීන් වහන්සේ මූලික කොටගෙන. එක්තරා කාලයක තථාගත බුදුරජාණන් වහන්සේ රජගහ නුවර බිම්බිසාර රජු විසින් පූජා කරන ලද පළමුවෙනි ශාසනික ආරාම පූජාව වන වේළුවනාරාමයේ වැඩ වාසය කරනකොට භූමිජ කියන ස්වාමීන් වහන්සේ තමන්ගේ ඥාති යෙකුවන ජයසේන කියන රාජකුමාරයාගේ නිවසට වඩිනවා. ඒ වෙලාවේ ජයසේන රාජකුමාරයා භූමිජ ස්වාමීන් වහන්සේ වැඳ පිළි අරගෙන උන්වහන්සේට ආසනයක් පනවනවා. ඉන් අනතුරුව උන්වහන්සේට දන් පිළිගැන්වීම සඳහා කාලය පවතින නිසා හරි අපූරු ප්‍රශ්නයක් භූමිජ ස්වාමීන් වහන්සේගෙන් ජයසේන රාජකුමාරයා විමසනවා. සදහැවතුනි, තථාගත බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවත් ඒ වගේම තමයි උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ විමර්ශනශීලී නුවණත් හරි අපූර්වවට හෙළි වෙන ප්‍රශ්නයක් තමයි ජයසේන රාජකුමාරයා භූමිජ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ. තථාගත දර්ශනයත් ඒ වගේම බෞද්ධ සාහිත්‍යයත් කියවනකොට හදාරනකොට ඒ යුගයේ ප්‍රශ්න අහන පිළිවෙලක් තිබුණා. ඒ ප්‍රශ්න අහන පිළිවෙල සහ ක්‍රම අතර එකක් තමයි චතුස්කෝටික ප්‍රශ්න විමසීම කියලා කියන්නේ. චතු කියලා කියන්නේ හතරකට, කෝටික කියලා කියන්නේ කෙලවරවල් කියන එක. කෙලවර හතරක්, එහෙම නැත්නම් අන්ත හතරක් යටතේ ඒ කාලේ ප්‍රශ්න විමසලා තියෙනවා. යම් කිසි දෙයක් ලෙහා ගන්න, යම් කිසි දෙයකට පිළිතුරු ලබා ගන්න. තවත් පැහැදිලි කරනවා නම් එක දෙයක් තමයි උදාහරණයක් විදිහට පරලවක් ඇද්ද කියලා අහන එක. ඒ කියන්නේ ඇත අර්ථයෙන් ප්‍රශ්න විමසනවා. මේ දේ තිබේද කියලා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් විමසන්න පුළුවන් පරලවක් නැද්ද කියලා. ඒ කියන්නේ මේ දේ නැතිද කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඔන්න අන්ත දෙකක්. ඊළඟ අන්තය තමයි ඇත නැත කියන දෙකම එකතු කරගෙන ප්‍රශ්න අහන්න පුළුවන්. පරලවක් තියෙනවද පරලවක් නැද්ද කියලා ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඒ වගේම තමයි හතරවෙනි අන්තයේ හැටියට ඇත්තේද නැත නැත්තේද නැත ආදී වශයෙන් ප්‍රශ්න හෝ පිළිතුරු ලබා දෙන්නත් පුළුවන්. දැන් මේ භූමිජ ස්වාමින් වහන්සේගෙනොත් ජයසේන රාජකුමාරයා අහන්නේ මේ වගේ චතුස්කෝටික ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් චතුස්කෝටික ප්‍රශ්නයක් කියලා කියන්නේ අහන කෙනාගේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න සූදානම් වෙන කෙනාගේ ප්‍රඥාව හෙළි කරන පිළිතුරක් ලබා ගන්න පුළුවන් ප්‍රශ්න විමසීමේ ක්‍රමයක්. දැන් අහපු ගැටලුව අහපු ප්‍රශ්නය තමයි ස්වාමීනි අශෝජ ස්වාමීන් වහන්ස මේ ලෝකේ ඉන්න ඇතැම් මහන බඹුණෝ කියනවා ඉතාම කැමැත්තෙන් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළොත් ඒක මගඵල ලබන්න හේතුවක් වෙනවා කියලා. ඉතාම කැමැත්තෙන් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම මගඵල ලබන්න හේතුවක් වෙනවා කියලා ඇතැම් මහන බමුණෝ කියනවා. ඇතැම් මහන බමුණෝ කියනවා අකමැත්තෙන් බ්‍රහ්මචර්යාව රැක්කත් මගඵල ලබන්න පුළුවන් කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඉතාම කැමැත්තෙන් බ්‍රහ්මචර්යාව කෙනෙක් රකින්නකොට ඒ නිසා යාට මාර්ගඵල ලබන්න පුළුවන් අධිගම ලබන්න පුළුවන් කියලා සමහර මහාන බමුණෝ කියනවා. ඒක ඇත්තද කියලා ඇහුවා. දෙවැනි ප්‍රශ්නේ අහනවා ස්වාමීනි සමහර මහාන බමුණෝ කියනවා ඉතාම අකමැත්තෙන් බ්‍රහ්මචර්යාව රැක්කත් මගඵල ලබන්න පුළුවන් කියලා. ඒක ඇත්තද? ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අහනවා මේ රාජකුමාරයා භූමිජ ස්වාමීන් වහන්සේගෙන්. ස්වාමීනි ඇතැම් මහන බමුණු කියනවා කාලයක් කැමැත්තෙනොත් ඊළඟට ආය අකමැත්තෙනොත් කෙනෙක් බ්‍රහ්මචර්යාව රැක්කොත් ඒක ප්‍රමාණවත් මගඵල ලබන්න කියලා. ඒක ඇත්තද ස්වාමීනි? ඊළඟට හතරවෙනි එක අහනවා කැමැත්ත අකමැත්ත පිළිබඳ ගැටලුවක් නැතිව කෙනෙක් බ්‍රහ්මචර්යාව රකින්නවා. ආන් එයාට මගඵල ලබන්න හැකියාව තියෙනවා කියලා ඇතැම් මහාන බමුණෝ කියනවා ස්වාමීනි මේක ඇත්තද කියලා ඇහුවා. දැන් ඔබ චතුස්කෝටික ප්‍රශ්න විමසීම කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගත්තා නම් මේ ප්‍රශ්නයත් ඒ චතුස්කෝටික ප්‍රශ්නයක්ම තමයි. කැමැත්තෙන් බ්‍රහ්මචර්යාව රැක්කොත් අධිගමයේ ලැබෙයිද? අකමැත්තෙන් බ්‍රහ්මචර්යාව රැක්කත් අධිගමයේ ලැබෙයිද? කැමැත්තෙන් සහ අකමැත්තෙන් කාලෙකදි කැමැත්තෙනොත් කාලෙකදි අකමැත්තෙනොත් කොයි විදිහට හරි බ්‍රහ්මචර්යාව රැක්කහම අධිගමයේ ලැබෙයිද? කැමැත්ත හෝ අකමැත්තකින් තොරව කොයි විදිහට හරි කමක් නැහැ බ්‍රහ්මචර්යාව රැක්කොත් අධිගමයේ ලැබෙයිද කියලා ඇහුවා. දැන් මේ ප්‍රශ්නය නැගුණහම භූමිජ ස්වාමීන් වහන්සේ තමන්ගේ හිතමිතුරු ඥාති ජයසේන රාජකුමාරයාට දේශනා කරනවා පින්වත මේ ප්‍රශ්නයට පිළිතුර මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා නැහැ මීට කලින්. තථාගතයන් වහන්සේ මේකට කොයි වගේ පිළිතුරක් දෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නේ විමසුවා නම් උන්වහන්සේ දේවියයි හිතන පිළිතුර මම ඔබට දෙන්නම්. මම අනුමාන කරලා උත්තරයක් දෙන්නම්. හැබැයි මට මේක බුදුරජාණන් වහන්සේ කිනුත් විමසන්න ඕනේ කියලා භූමිජ ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ නමුත් උන්වහන්සේ පිළිතුරක් ලබා දෙනවා. ඒ පිළිතුර ලබා දෙන්නේ තථාගතයන් වහන්සේගේ දර්ශනයට ගලපලයි. දැන් අද කාලේ අපිට තියෙන ලොකු ගැටලුවක් තමයි සාමාන්‍යයෙන් විනයෙත් සඳහන් වෙන කාරණාව තමයි තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නොවදාළ හැටියට දේශනා කරන්න භික්ෂුවට අකපයි. ඒ වගේම තමයි තථාගත බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් වදාළ දෙයක් හැටියට දේශනා කරන්නත් අපිට බෑ. ඒක ශාස්ත්‍රු අගෞරවයක් හැටියට තමයි දේශනාවේ විනයේ ධර්මයේ සඳහන් වෙන්නේ. එනිසා මේ දේ භූමිජ ස්වාමීන් වහන්සේගේ මනස තුල තිබුණ බව උන්වහන්සේගේ මේ පැහැදිලි කිරීමෙන් පේනවා. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා ධර්ම දේශනා කරන්න මේ දෙපිරිසටම බාධාවක් නැහැ. නමුත් අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ තථාගතයන් වහන්සේගේ ඇසුරෙහි නිරන්තරයෙන් ගත කරපු ස්වාමින් වහන්සේලා පවා ධර්ම ගැටලුවකට පිළිතුරු ලබා දීමේදී කොයිතරම් ප්‍රවේසම් වෙලා තියෙනවද කියන ආදර්ශය ආන් අපිට ගන්න වෙනවා. ඒ නිසා හැම මොහොතකම තථාගත ධර්මය, සූත්‍ර, විනය, අභිධර්ම කියන ත්‍රිපිටකය තුල තියෙන තථාගත දර්ශනයට ගලපලයි අර්ථ ගැන්විය යුතු වන්නේ. එහෙම නොවුනොත් ඒක මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන්. ඒ බවත් සිහිය තියාගෙන අපි මේ දේශනාව ඉදිරියට කරගෙන යමු. මේ සූත්‍ර දේශනාවෙන් ගන්න තියෙන ඉතාම ප්‍රබල උදාහරණයක් තමයි, නැත්නම් ආදර්ශයක් තමයි මම ඔය මේ වෙලාවේ මතු කළේ. එසේ කියමින් භූමිජ ස්වාමීන් වහන්සේ ජයසේන රාජකුමාරයාට හෙළි කරනවා, පින්වත් රාජකුමාරයාණෙනි, තථාගතයන් වහන්සේ මේකට කවර උත්තරයක් ලබා දෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේගේ දර්ශනය අහන කෙනෙක් හැටියට උන්වහන්සේ මෙන්න මේ වගේ පිළිතුරක් ලබා දෙයි කියලා මම අනුමානෙන් කියනවා. හැබැයි මම මේ පිළිතුර උන්වහන්සේගෙන් විමසන්නත් ඕනේ කියලා ශාස්ත්‍රු ගෞරවය ඇති කරගෙන, ධර්ම ගෞරවය ඇති කරගෙනයි මේ රාජකුමාරයාට පිළිතුර ලබා දෙන්නේ. මොකද්ද ලබා දෙන පිළිතුර? රාජකුමාරයාණෙනි, යම් කිසි කෙනෙක් ඊටාම කැමැත්තෙන් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළ පමණින් එයාට මගඵල ලැබෙන්නේ නැහැ. එයා නුනුවණින් නම් බ්‍රහ්මචර්යාව රකින්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තොරව නම් බ්‍රහ්මචර්යාව රකින්නේ. යෝනිසෝ මනසිකාරයෙන් තොරව නම් බ්‍රහ්මචර්යාව රකින්නේ. කැමැත්තෙන් බ්‍රහ්මචර්යාව රැක්කා කියලා එයාට අධිගමනය ලැබෙන්නේ නැහැ. දැන් සමහරක් විට බ්‍රහ්මචර්ය කියලා කියන්නේ අපි කියන්නේ සක්සුදක්සේ පිරිසිදු බ්‍රහ්මචර්යාව කියලා, පැවිද්දා විසින් අනිවාර්යයෙන් ආරක්ෂා කළ යුතුයි, පැවිද්ද කියන්නේම බ්‍රහ්මචර්යාවටමයි. එනිසා සමහර විට සමාජයේ මතයක් තියෙන්න පුළුවන්, විශේෂයෙන් එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය සමාජයේ හිටපු මහණ බමුණන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැරුණකොට ඉතා විශාල මතවාදයක හිටියා. බ්‍රහ්මචර්යාව දිවිහිමියෙන් ආරක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත්ය අධිගම ලබන්න කියලා. මේ ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. සමහරු කැමැත්තෙන් බ්‍රහ්මචර්යාව රැක්කා ඒ යුගයේ, සමහරු අකමැත්තෙන් ආරක්ෂා කළ අධිගම ලබන්න, සමහරු විටක කැමැත්තෙනොත් විටක අකමැත්තෙනොත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළ අධිගම ලබන්න, ඒ වගේම සමහර අය කැමැත්ත අකමැත්ත ගැන නොහිතා බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළා අධිගමේ ලබන්න. නමුත් ඒ කිසිවෙකුට අධිගම ලැබුණේ නැහැ. ඒ ප්‍රශ්නේ තමයි මේ විමසන්නේ. එනිසා අද යුගයේ උනත් කෙනෙකුට මතවාදයක් තියෙනවා නම් සීලය පමණක්, බ්‍රහ්මචර්යාව පමණක් අධිගමේ ලබන්න හේතුවක් කියලා, ඒක එහෙම නෙවෙයි කියන එක භූමිජ ස්වාමීන් වහන්සේගේ පිළිතුරෙන් පැහැදිලියි. උන්වහන්සේ මේ රාජකුමාරයාට ප්‍රකාශ කරනවා, රාජකුමාරයාණෙනි, අධිගමය ලබන්න කැමැත්තෙන් බ්‍රහ්මචර්යාව රැක්ක කියන එක ප්‍රමාණවත් නෑ. එයා යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි නම් ඉන්නේ. එහෙනම් බ්‍රහ්මචර්යාවත් යෝනිසෝ මනසිකාරයක් කියන දෙකම අවශ්‍යයි අධිගමය ලබන්න කියන එකයි මේ කියන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් අකමැත්තෙන් බ්‍රහ්මචර්යාව රැක්ක කියන එක ගැටලුවක් නෙවෙයි. එයා බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා. අකමැත්තෙන් වුණත් ආරක්ෂා කරනවා. හැබැයි එයාටත් අධිගමේ ලැබෙන්නේ නැහැ. මොකද එයාත් යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි නම් මේ කාරණාව තුළ, ආර්ය විනය තුළ ඉන්නේ. එයාටත් අධිගමේ ලැබෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් විටක කැමැත්තෙනොත්, විටක අකමැත්තෙනොත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළා කියන එක තුලත් එහෙනම් අධිගමේ ලබන්න බෑ. ඒකෙනත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ලෝකය දකින්න ඕනේ. හතරවෙනි කෙනා තමයි කැමැත්ත අකමැත්ත පිළිබඳ විමර්ශනයකින් තොරව අධිගමය ලැබීම පිණිස බ්‍රහ්මචර්යාව අනුගමනය කරනවා. එහෙනම් ඔබට තේරෙනවා දැන් එයාටත් අධිගමය ලබන්න බෑ, මගඵල ලබන්න බෑ යෝනිසෝ මනසිකාරයෙන් තොරව. දැන් දේශනාව අහගෙන ඉන්න ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්, මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ වෙන මොකකටවත් නෙවෙයි. යෝනිසෝ කියලා කියන්නේ මුලපටන් කියන අර්ථය. මනසිකාරය කියලා කියන්නේ සිතනවා කියන එක. මුලපටන් සිතීම කියන සරල අර්ථකථනය මම මේකට දෙනවා, වැරදිවට වටහා ගන්න එපා. මේ දේශනාව තුළ අපිට තියෙන සීමා සහිත අවකාශය තුළයි මේ දේවල් පැහැදිලි කරන්නේ. එනිසා මා උත්සාහ කරනවා ඊටාම සරලව මේ කාරණේ ගලපන්න. යෝනිසෝ මනසිකාරය කියන එකට දෙන්න පුළුවන් සරලම අර්ථකථනය තමයි මුල පටන් ආවර්ජනය කිරීම කියන එක. උදාහරණයක් විදිහට මේක තේරුම් කළොත් හරි අපූරු උපමාවක් දේශනාවේ සඳහන් වෙනවා. එක්තරා ස්වාමි භාර්යාව දෙදෙනෙකුට පිරිමි පුතෙක් උපදිනවා. මේ පුතුණුවන් උපන් ක්ෂණයෙහිම මව මිය යනවා. පුතුණුවන් හදා වඩා ගැනීම සඳහා පවුලේ සුරක්ෂිත බව සඳහා මේ පියා අර පුතුණුවන්ට සුළු මවක් කැඳාගෙන එනවා. දෙවන බිරිඳ කැඳාගෙන එනවා. ටික කාලයක් ගත වෙනකොට මේ දෙවන බිරිඳගේ කුස තුලත් බිලිඳෙක් පිළිසිඳ ගන්නවා. සතුට නිසා සතුට ප්‍රකාශ කරන්න මේ ස්වාමියා තමන්ගේ දෙවන බිරිඳට කැමැති වරයක් ඉල්ලන්න කියලා ආරාධනා කරනවා. මේ බිරිඳ ඉල්ලනවා තමන්ගේ කුසේ ඉන්න දරුවා මේ ලෝකේ එළිය දැක්කට පස්සේ, ස්වාමීනි ඔබ සන්තකව තියෙන සියලුම වස්තුව මගේ පුතුණුවන්ට මගේ දරුවාට දායාද කොට දිය යුතුයි කියලා. ඒ වෙලාවේ අර ස්වාමියාට ඒක කරන්න බෑ. මොකද වැඩිමල් පුතුණුවන් ඉන්නවා තමන්ගේ මිය ගිය බිරිඳගේ. ඒ නිසා ඒ පුතුණුවන් ගැන හිතමින් මේ ස්වාමියා පිළිතුරු දෙනවා. යම් හේකින් ඔබට උපදින්නේ දියණියක් වහොත් ඒ දියණියව මගේ වැඩිමල් පුතුට විවාහ කරලා දෙනවා. එහෙම වුණොත් ධනය දෙදෙනාටම සමවයිති වෙනවා. දැන් මේක උපමා කතාවක් මිසක සැබෑ ලෝකේ කතාවක් නෙවෙයි. ඒ නිසා උපමාව අවශ්‍ය වෙන්නේ අපිට යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. එනිසා චාරිත්‍ර සම්ප්‍රදායට සංස්කෘතියට නොගැලපෙන්න පුළුවන් ඒ උපමාවේ තියෙන කතන්දරය. නමුත් අපි උපමාව තේරුම් ගනිමු. එහෙම වුණොත් දියණියක් උපන්නොත් විවාහ කරලා දෙනවා. එහෙම වුණොත් දෙදෙනාටම සමායිතිය ඇති වෙනවා. බැරි වෙලාවක්වත් ඔබට උපදින්නේ පුතෙක් වුණොත් මගේ ධනය කොටස් දෙකකට බෙදලා දෙදෙනාටම පවරනවා. සම්ප්‍රදාය වෙන්නේ වැඩිමල් පුතුට සියලු ධනය දෙන එක. නමුත් මම දෙදෙනාටම පවරනවා කියලා පොරොන්දුවක් දුන්නා. දැන් මේ බිරිඳට මහා පුදුමාකාර ආශාවක් ඇති වුණා තමන්ට උපදින්නේ දුවේද්ද පුතේද්ද කියලා දැනගන්න. අද යුගයේ නම් ඕන තරම් ක්‍රමවේදයේ සඳහා තිබුණත් එදා යුගයේ එහෙම තිබුණේ නැහැ. ඒ නිසා මෑගේ උවමනාව කොයි තරම්ද කියනවා නම් ඇය අවසානයේ තීරණය කරනවා තමන්ගේ උදරය පළලා තමන්ට උපදින්න ඉන්නේ දියණියක්ද පුතෙක්ද කියලා හොයලා බලන්න. ඒ නිසා ඇය ඒ තීරණේ අරගන්නවා. මහ ඛේදවාචකයක්. ඇය අවසානයේදී තමන්ගේ බිරිඳත් එක්කම මිය යනවා. දැන් මේ උපමාව ඇතුලේ කියන කාරණාව තථාගත ධර්මයේ පෙන්වනවා තථාගත බුදුරජාණන් වහන්සේ අයෝනිසෝ දායජ්ජං ගවේෂති කියලා. ඒ කියන්නේ අයෝනිස මානසිකාරයෙන් යුක්තව දායාද සෙවීම. දැන් යෝනිස මානසිකාරයෙන් දායාද හෙව්වනම් මේ මෑණියෝ කළ යුත්තේ ඊටාම ඉවසිල්ලෙන් තමන්ගේ දරුවා බිහිවෙනතුරු බලාගෙන ඉන්න එකයි. එසේ දරුවා බිහිවෙනතුරු බලාගෙන හිටියා නම් ඇයට හොයාගන්න තිබුණා මේ දියණියන්ද මේ පුතණු කෙනෙක්ද කියලා. ඉන් අනතුරුව තමන් ගන්න තීරණේ ගත යුතුව තිබුණා. මෙන්න මේ කාරණාවදම තමයි තථාගත බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියන එකේදී පැහැදිලි කරන්නේ. මේක දීර්ඝ දේශනාවක්. යෝනිසෝ මනසිකාරය කියන එක මම මේ සරලව පැහැදිලි කරන්නේ මේ දේශනාවට මේ කාරණය අවශ්‍ය වෙන නිසා. මුල පටන් ආවර්ජනය කිරීම කියන එකයි තේරුම. ඒ කියන්නේ ඊටාම පරීක්ෂාකාරීව ඊටාම ඉවසිලිවන්තව තමන්ගේ සිතේ උපදින රාග, දෝෂ, මෝහ ආදී සිටිවිලි මුල් කරගනිමින් තීරණ නොගෙන කටයුතු කිරීම කියලා අපිට එක විදිහකට කියන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කියන්න පුළුවන් මුල සිට ආවර්ජනය කරනවා කියලා කියන්නේ දැන් යම් කිසි ගැටලුවක් එහෙම ඇති වුණොත් ඒ ගැටලුවේ මුල හොයාගෙන යනවා කියන එක. ඒ කියන්නේ හරි සරලයි ඔබට දැන් වැටහෙන්න ඕනේ. ඵලය හොයාගන්න කලින් හේතුව හොයාගන්න කියන එකයි මේ කියන්නේ. මුල හොයනවා කියන්නේ හේතුව හොයන්න කියන එක. එහෙනම් හරීම අපූර්වට ඔබට පැහැදිලි වෙනවා. හේතුඵලවාදීව ලෝකය දකින්න කියන එකයි යෝනිසෝ මනසිකාරයෙන් ලෝකය දකින්න කියලා කියන්නේ. එතනදී තව ඉස්සරහට අපිට යන්න පුළුවන්. අනිත්‍යාදී වශයෙන් ලෝකය බලන එකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. දුක්ඛ අනාත්ම කියන සංකල්පයෙන් යුක්තව ලෝකයේ දිහා බලන එකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මා නැවත ඔබට කියන්නේ දේශනාව දිශාගත වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ හිදි කරන්න නොවන නිසා අපි ඊට සරලව මේ කාරණාව මෙතනින් වටහා ගනිමු. තථාගත දේශනාවේ පැහැදිලිව සඳහන් වෙනවා අනිච්ඡාදිහි වශයෙන් අවබුද්ධති इति ප්‍රඥා කියලා. ලෝකයේ දෙස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ප්‍රගුණ කරන්න පුළුවන් වීම මතමයි ප්‍රඥාව අවබෝධ වෙන්නේ කියලා. එහෙනම් ඒක ගැලපෙනවා අපූර්වට මෙතනදී. අන්න ඒ තථාගත දර්ශනය මුල් කරගෙන තමයි මේ ප්‍රශ්නයට තථාගතයන් වහන්සේ ඍජු පිළිතුරක් ලබා දීලා නැති වුණත් ඒ මත ඉඳගෙන ශාස්ත්‍රු වචනේ තුල ඉඳගෙන එින් පරිබාහිර නොවි භූමිජ ස්වාමීන් වහන්සේ මේ පිළිතුර ලබා දෙන්නේ. මොකද්ද? කවර තත්වයක් තුල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කවර තත්වයක් තුල ඉඳගෙන හෝ යම් කිසි කෙනෙක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළ පමණින් එයාට අධිගමය ලබන්න එයාට මගඵල ලබන්න පුළුවන් කමක් නැහැ. එයා යෝනිසෝ මනසිකාරයෙන් ලෝකේ දිහා බැලිය යුතුයි කියලා. දැන් මේ කාරණාව දේශනා කරාට පස්සේ තාම සතුටටපත් වෙනවා ජයසේන රාජකුමාරයා. සතුටටපත් වෙලා උන්වහන්සේට ධනට ආරාධනා කරලා දන් පිළිගන්වනවා. දානයේ වළඳලා පුණ්‍යානුමෝදනා කරලා භූමිජ ස්වාමීන් වහන්සේ පෙරලා රජගහ නුවරට වැඩම කරලා වේළුවනාරාමයට වැඩම කරලා තථාගත බුදුරජාණන් වහන්සේ බැහැදකලා වන්දනා කරනවා. වන්දනා කරලා ජයසේන රාජකුමාරයා අහපු ප්‍රශ්න හතරත් ඒ සඳහා තමන් වහන්සේ ලබා දුන්න පිළිතුරු හතරත් තථාගත බුදුරජාණන් වහන්සේ පාමුල වැඳ වැටෙමින් දේශනා කරනවා. එහෙම දේශනා කරමින් හරි අපූරු ප්‍රශ්නයක් විමසනවා භූමිජ ස්වාමීන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ. මා මේ ලබා දුන්න පිළිතුර තථාගතයන් වහන්සේගේ ශාස්ත්‍ර වූ වචනය අනුව යමින් ලබා දුන්න බව මට සහතිකයි. ඒත් ස්වාමීනි මට නැවතත් දැනගන්න අවශ්‍යයි මා මේ කරන ලද ප්‍රකාශයෙන් මා මේ ලබා දුන්න පිළිතුරෙන් තථාගතයන් වහන්සේට අගෞරවයක් සිද්ධ වුණාද? තථාගතයන් වහන්සේ නොවදාළ දෙයක් මා වදාලාද? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ වදාළ දෙයක් නොවදාළ හැටියට මා වදාලාද? එහෙම නැත්නම් ධර්මයට අගෞරවයක් වුණාද? ධර්මයේ වැරදි විදිහට අර්ථකථනය වීමක් වුණාද? මා තථාගතයන් වහන්සේ ඉක්මවා යන දෙයක් මේ සිද්ධ කළාද? ස්වාමීනි මට ඒ බය තියෙනවා, මට මේකට පිළිතුරු අවශ්‍යයි කියලා කිව්වා. බලන්න තථාගතයන් වහන්සේගේම දේශනාව මත ඉඳගෙන තථාගතයන් වහන්සේගේ දේශනාවම අර්ථකථනය කරමින් පිළිතුරු ලබා දුන්නත් උන්වහන්සේට තථාගත ගෞරවය කොච්චර තියෙනවද කියනවනම් තථාගතයන් වහන්සේ දේශනා කරපු තථාගත දේශනාව දේශනා කිරීම සඳහා කරන ලද ඒ වදන කවරක්ද? තථාගතයන් වහන්සේ නොවදාළ දෙයක් වදාළ දෙයක් හැටියටත් වදාළ දෙයක් නොවදාළ දෙයක් හැටියටත් දේශනා කරන්න එපා කියන මේ ශාස්ත්‍රීය වචනය මත ඉඳගෙනයි උන්වහන්සේ තමන්ට විශ්වාසයි තමන් හරි දෙයක් දේශනා කළ බව නැවත ඇවිල්ලා විමසනවා. එදා තථාගතයන් වහන්සේගේ ළඟ හිටපු ස්වාමීන් වහන්සේලාත් මේ තරම් පරිස්සම් වුණා නම් තථාගත ධර්මය අර්ථකථනය කරන්න අද ඉන්න අපි කොයිතරම් ගිහි පැවිදි ભેදයකින් තොරව පරිස්සම් වෙන්න ඕනද කියලා එහෙනම් අපිට තේරුම් ගන්න මේ කතන්දරේ හරි වැදගත්. ඒ නිසා අද යුගයේ තථාගත බුදුරජාණන් වහන්සේ නෑ අපිට කාරණයක් විමසන්න. එහෙනම් අපි කළ යුතු එකම දේ තමයි සමහරක් විට ධර්මදේශනා පවත්වන ස්වාමීන් වහන්සේලා හැටියට සමහර ධර්ම කාරණා ගිහි අපේ බෞද්ධ පින්වතුන් අපෙනුත් විමසනවා. මා ඔවුන්ටත් පැහැදිලි කරන කාරණාව තමයි තමන් දන්න අඳුනන තමන් විශ්වාස කරන ස්වාමීන් වහන්සේගෙන් ධර්ම කාරණයක් විමසන එක ඉතාම හොඳයි. හැබැයි අමතක කරන්න එපා භූමිජ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ කරන ලද දේශනාව නිවැරදි බවත් නිවැරදිද යන බවත් තථාගතයන් වහන්සේගෙන් නැවත විමසලා සකස් කරගත්තා. ඒ නිසා ස්වාමීන් වහන්සේ නමකගෙන් විමසීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ විමසීම තුළ එහාට ගිහිලා ධර්මයේ හැදෑරීම කළ යුතුමයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ අභිප්‍රාය වෙන්නේ ඔබ අපි කවුරුද දන්නවා විතක මාරය ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් විමසීමක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දැන් ඔබ වහන්සේගේ අරමුණු ඉටු වෙලා තියෙන්නේ ගිහි පැවිදි බොහෝ පිරිසක් ධර්මය දන්නවා ඒ නිසා පරිනිර්වාණයටපත් වෙන සුදුසු කාලයය කියලා ආරාධනා කළාම තථාගතයන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මාරය මාගේ සිව්වනක් පිරිසම ධර්මයේහි අතිගාම්භීර දැනුමක් ලැබනතුරු මා පිරිනවන් නොපාන බව. එහි අදහස වෙන්නේ භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා පමණක් නෙවෙයි. උපාසක උපාසිකා කියන මේ පිරිසත් දෙපිරිසත් ධර්මයේහි ගැඹුරු දැනුම ලබාගත යුතුයි කියන එකයි. එනිසා මගේ යෝජනාව වෙන්නේ විශේෂයෙන් අද යුගයේ වෙනකොට ධර්මයේ අර්ථකථනය කිරීමේ විවිධාකාර ප්‍රවේශයන් තියෙනවා සහ ඒ ප්‍රවේශයන් නිවැරදි බව ඇතැම් අය කියද්දි ඇතැම් අය ඒවා වැරදි බව කියනවා. දැන් මේකේ තියෙන්නේ හරි වැරදි ආපහු චතුස්කෝටිකයි. ඇත්තද බොරුද? සමහර ඒවා ඇත්ත සමහර ඒවා බොරු. සමහර ඒවා ඇත්තකුත් නැහැ සමහර ඒවා බොරුවකුත් නැහැ. මේ චතුස්කෝටිකයක් තුල අපි ධර්මයේ සම්බන්ධව අද වෙනකොට හිර වෙලා ඉනවා කියන එකත් ඔබ නුවණින් දකින්න. එහෙමනම් ඔය චතුස්කෝටික ප්‍රශ්නයක් නැගිච්ච තැනකදී අපි ප්‍රඥාවන්තව හිතන්න ඕනේ දැන් බලන්න මේ දේශනාව ඇතුලේ තියෙන්නේ බ්‍රහ්මචර්යාව ප්‍රමාණවත්ද නැද්ද වගේ කතාවක්. නමුත් තථාගත දේශනාව වෙන්නේ පැහැදිලිවම බ්‍රහ්මචර්යාව රැක්කා උනත් ඒ එක්කම යෝනිසෝ මනසිකාර්යය තිබිය යුතුයි කියන එකයි. එහෙනම් අපිට මේ තියෙන ගැටලුවටත් උත්තරයක් මේ චතුස්කෝටිකේ ඇතුලේම හොයාගන්න පුළුවන් වෙනවා. ඒක එක එක්කෙනාට ගෝචර විදිහටයි සොයාගත යුත්තේ. චතුස්කෝටිකයක් ඇතුලේ කවදාවත් ධර්මයේ හිර කරන්න එපා කියන එකත් මම බොහොම කරුණාවෙන් හැම දිනාටම මතක් කරනවා. යමෙක් මගේ දේ හරි කියයි, යමෙක් මගේ දේ ඒ දේ වැරදි කියයි, යමෙක් කියයි ඒ දේ හරි වැරදි දෙකම තියෙනවා කියලා, යමෙක් ඒ දෙකම බැහැර කරයි. ඒ නිසා තථාගත ධර්මයේ කවදාවත් මෙන්න මේ දේ හරි මේ දේ වැරදි කියන තැනට ඇවිල්ලා නැහැ. එනිසා තථාගත ධර්මයේ හැම තිස්සෙම හැම මොහොතකම දිශාගත වෙන්නේ යෝනිසෝ මනසිකාරය තුරට පමණයි. එහෙනම් ඒ තුලම අපිට උත්තර හොයන්න පුළුවන්. හේතුවම හොයාගෙන යන්න ඕනේ යම් ඵලයක් තියෙනවා නම්. ඔබට ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවට හේතුව හොයන්න ඕනේ. සමහර විට ඒ හේතුවට තව හේතුවක් තියෙන්න පුළුවන්. මේ විදිහට ලෝකයේ දිහා හේතුඵලවාදීව විමර්ශනශීලීව ඉන්න කෙනාටයි යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනා කියලා අපි කියන්නේ. සදහැවතුනි දැන් මේ කාරණාව ආපහු ගිහිල්ලා භූමිජ ස්වාමීන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ භූමිජ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා භූමිජ ආයස්මතුනි ඔබ වහන්සේ කරන ලද දේශනාව කවර හේතුවක් නිසාවත් තථාගත ධර්මයට එරෙහි එකක් නෙවෙයි. මා වදාළ දෙයක්මයි ඔබ දේශනා කරලා තියෙන්නේ. මා නොවදාළ දෙයක් නෙවෙයි. එහි අදහස වෙන්නේ තථාගතයන් වහන්සේගේම වචන ඒ විදිහටම භූමිජ ස්වාමීන් වහන්සේ දේශනා කළා කියන එක නෙවෙයි. නමුත් තථාගත දේශනාව ඒ දර්ශනය තමන් වහන්සේගේ වචන වලින් අර්ථකථනය කළා. අන්න ඒ ඉඩ කඩ එහෙනම් අපිට දේශනාව තුළ තථාගතයන් වහන්සේ ඉතුරු කරලා තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ඒ ප්‍රත්‍යන්ත දේශවල තමන්ගේ භාෂාවෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. හැබැයි ඒකින් අදහස් කරන්නේ නැහැ තථාගතයන් වහන්සේගේ දේශනාව වෙනම තියෙද්දී දේශකයා තමන්ගේ මතයක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ආන් එහෙම වුණොත් ඒක තථාගතයන් වහන්සේ නොවදාළ දෙසුමක් බවට පත් වෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේලාගෙන් ධර්මයේ ශ්‍රවණය කරන ඔබට මා මතක් කරනවා නිරන්තරයෙන් ඔබ ධර්මය ශ්‍රවණය කරන පිරිසක් ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවේ ධර්ම දේශනාවලදී නම් සූත්‍ර දේශනාව සඳහන් වන තැන හරියටම මූලාශ්‍රය සඳහන් කරනවා. එහෙම සඳහන් කරන්නෙම ස්වාමීන් වහන්සේගේ මතවාදය නිවැරදිද? උන්වහන්සේ බුදුන් වහන්සේ නොවදාළ දෙයක්ද මේ දේශනා කරන්නේ කියලා ඔබට හොයලා බලන්න. පැහැදිලිවම තථාගත සම්බුද්ධ දේශනාව වෙන්නේ කවුරුත් මත යැපෙන්න එපා කියන එකයි. තථාගතයන් වහන්සේ මඟ පෙන්වලා තියෙනවා. ඒ මාර්ගයේ මුලින් හදාරන්න ඇහිම තුල තියෙන හැදෑරීම හැබැයි ශ්‍රවණය කිරීම තුලින් නතර නොවි විමසන්න තමන් අපි කවුරුත් අපේ රටේ සාක්ෂරතාවය 94 ඉක්මවනවා. බොහෝ පිරිසකට අක්ෂර කියවන්න පුළුවන්. ත්‍රිපිටකයේ මුද්‍රණාද්වාරයෙන් එලි දක්වලා තියෙනවා. ඉතාම සුලභව මේ දේශනාවන් අපිට හොයා ගන්න පුළුවන්. එනිසා නැවත 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 භාවිතාය බහුලී කතාය යනාදී වශයෙන් නැවත නැවත මේ දේශනාවන් ශ්‍රවණය කරන්න, නැවත නැවත කියවන්න, නැවත නැවත තථාගත ධර්මයක් සමග ගලපමින් අර්ථකථනය කරගෙන තේරුම් ගන්න උත්සාහ කරන්න. යම් භික්ෂුවක් කියෝ පමණින් ඒ නොපිළිගන්න කියන එක තථාගත වචනය කෙරෙහි ගෞරවයෙන් මේ වෙලාවේ අපි සිහිපත් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ඉතාම මෛත්‍රියෙන් යුක්තව භූමිජ ස්වාමීන් වහන්සේට හෙළි කරනවා. භූමිජ ආයස්මතුනි, ඔබ වහන්සේ ඔය කරන ලද දේශනාව තථාගත ධර්මයේ ඉක්මවා යාමක් නෙවෙයි. එසේ කියමින් උන්වහන්සේද තමන්ගේ අර්ථකථනය ඉදිරිපත් කරනවා. ඒ වෙන කිසිවක් නෙවෙයි භූමිජ ස්වාමීන් වහන්සේ කරන ලද දේශනාවමයි. භූමිජ, යම් කිසි කෙනෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කැමැත්ත අකමැත්ත දෙකෙන්ම සහිතව හෝ කැමැත්ත හෝ අකමැත්තෙන් තොරව මේ ආකාර හතරෙන්ම බ්‍රහ්මචර්යාව රැක්කට ඔහුට කවදාවත් මගඵල ලබන්න බෑ. ඔහු මිත්‍යා දෘෂ්ටික නම්. දැන් මිත්‍යා දෘෂ්ටික කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටික කියන්නේ ලෝකය නිත්‍ය වශයෙන් දැකීම, ලෝකය ආත්ම වශයෙන් දැකීම, ලෝකය සුඛ සුවදායක ලෙස දැකීම, මමය මගේය යන කල්පනාවෙන් දැකීම, සාරවත්ය යන කල්පනාවෙන් දැකීම. එතකොට යෝනිසෝමනසිකාරයේ අයෝනිසෝමනසිකාරය කියන්නේ ඕකට. නුවණින් තොරව මෙනෙහි කිරීම කියන්නේත් ඕකට. ඒ නිසා මේ දේශනාවේ තථාගතයන් වහන්සේගේ වචනය හැම තිස්සෙම මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ලෝකයේ බලන කෙනාට කොච්චර හොඳින් බ්‍රහ්මචර්යාව රැක්කත්, කොච්චර කැමැත්තෙන් බ්‍රහ්මචර්යාව රැක්කත් ඒ තුල උපදින පින යාට ලැබේවි, ප්‍රතිඵලය ලැබේවි. හැබැයි මහානිසංසය මහත්ඵලය වන නිර්වාණය අවබෝධ කරන්ඩ එයාට පුළුවන්කමක් නැහැ කියලා. එසේ කියමින් තථාගතයන් වහන්සේ හරි අපූර්ව උපමා කිහිපයකුත් දේශනා කරනවා. ඒ තමයි යම් කිසි කෙනෙක් සම්මියදෘෂ්ටියෙන් ලෝකයේ දිහා නොබල, ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකයේ දෙස නොබලමින් බ්‍රහ්මචර්යාව රකිමින් මගඵල අපේක්ෂා කරනවා නම් ඒක හරියට වැලි මිරිකලා තල තෙල් ගන්න හදනවා වගේ කියලා. දැන් කෙනෙකුට තල තෙල් අවශ්‍යයි. හැබැයි තල තෙල් ගන්න නම් තල ධාන්‍ය තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කෙනා තල වෙනුවට ඒ සඳහා වැලි භාවිත කළොත් එයාට තල තෙල් හෝ කිසිම තෙලක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි එයා උත්සාහ කරනවා. එයා මහන්සි වෙනවා. නමුත් එයාට තල තෙල් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකයේ දිහා අනිත්‍ය සංඥාවෙන් නොබලන කෙනාට කොච්චර බ්‍රහ්මචර්යාව වෙනුවෙන් උත්සාහ කළත් මගඵල ලබන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ උපමාව තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ නිවසේ ඉන්න ගව දෙනකගෙන් කිරි දොවන්න යනවා. එයා ගිහිල්ලා අර ගව දෙනගේ අඟ හොදලා ඒ අඟෙන් කිරි දොවන්න හදනවා. කවදාවත් එයාට කිරි ලැබෙන්නේ නැහැ. එයා උත්සාහ කරනවා, ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාවෙන් පමණක් එයාට මඟඵල ලබන්න බෑ. එයා ලෝකයේ දිහා යෝනිසෝ මනසිකාරයෙන්, එහෙම නැත්නම් සම්‍යක් දෘෂ්ටියෙන්, එහෙම නැත්නම් හේතුඵලවාදීව, එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකයේ දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් වතුරෙන් ගිතෙල් දොවන්න හදනවා, ගිතෙල් සකස් කරන්න. දැන් දී කිරෙන් තමයි, එහෙම නැත්නම් දියේ කිරෙන් තමයි ගිතෙල් හදාගන්න පුළුවන්. ඒ නිසා වතුර භාජනයකට දාලා කොච්චර මත ගෑවත් එයාට එකෙන් ගිතෙල් ලබන්න බෑ. ඒ කියන්නේ කොච්චර බ්‍රහ්මචර්යාව සක්සුදක්සේ රැක්කත් එයාට ඒකෙන් නිවන් දකින්න බෑ යෝනිසෝ මනසිකාරේ නැත්තම්. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ගින්දර සකස් කරගන්න තෙත ලී කෑලි දෙකක් එකට ඇතිල්ලුවට කවදාවත් ගින්දර උපදින්නේ නැහැ. එයා වේලිච්ච ලී කෑලි දෙකක් අරගෙන උත්සාහ කළ යුතුයි. සැබෑවතුනි මේ කාරණාවේදී ඔබ තේරුම් ගත යුතුයි බ්‍රහ්මචර්යාව අනවශ්‍ය බව මෙතනදී කියලා නැහැ. ඒ කියන්නේ ලී කෑලි දෙක ඇතිල්ලීමෙන් ගින්දර ලබාගත හැකි බව කියවෙනවා. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාව කියන උත්සාහය අවශ්‍යයි. හැබැයි බ්‍රහ්මචර්යාව සඳහා උත්සාහය පමණ ප්‍රමාණවත් නොවන බවයි මේ කියන්නේ. එහෙම නැත්නම් කෙනෙක් හිතන්න පුළුවා එහෙනම් බ්‍රහ්මචර්යාව නැතුව ලෝකයේ දිහා අපි අනිත්‍ය ආදී වශයෙන් බැලූ පමණින් නිර්වාණය අවබෝධ වෙයි කියලා. නමුත් එයාට පහසුවක් වෙනවා බ්‍රහ්මචර්යාව තියෙනවා නම්. තල තිබූ පමණින් තෙල් ලැබෙන්නේ නැහැ. හැබැයි තෙල් ගැනීම සඳහා වැලිමිරි කළ හරියන්නේත් නැහැ. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාව සදා උත්සාහ කළ පමණින් මගඵල ලැබෙන්නේත් නැහැ. ඒ වගේම තමයි අනිත්‍ය ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ලෝකයේ දිහා බැලුවා පමණින් මගඵල ලබන්නත් බෑ. ඒ උත්සාහයත් අවශ්‍යයි. දේශනාව ඇතුළේ විවිධ කරුණු ඔබට මතුවෙනවා ඇති. ගෘහ ජීවිතයක් ගත කරන අයට සෝවන් ඵලයේ පවා අනාගාමි ඵලයේ පවා ලැබුණ බව ඔබ දන්නවා. කාලය ප්‍රමාණවත් නැහැ මේ සියල්ල සාකච්ඡා කරන්න. ඔබ බොහොම බුද්ධිමත් පිරිසක්. එනිසා මා නැවත දේශනා කරන්නේ බ්‍රහ්මචර්යාව ඊටාම පහසු මාර්ගයක් මඟඵල ලබන්න එය අවශ්‍යද නැද්ද කියන කාරණාව නැවත චතුස්කෝටික වෙනවා. ඒ වගේම තමයි බ්‍රහ්මචර්යාව කොයි හැටියට ප්‍රගුණ වුණත් ලෝකයේ දිහා අනිත්‍ය ආදී වශයෙන් එයාට බලන්න බැරි නම් එයාට ලෝකයේ දිහා හේතුඵලවාදීව බලන්න බැරි නම් සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව බලන්න බැරි නම් ඒ කෙනාට මඟඵල ලබනවා තියා එතනින් මෙහා ලැබී හැකි වෙනත් ප්‍රතිඵලයක්වත් ලබන්න පුළුවන් කමක් නැහැ. පුද්ගලිකව මා කරන හැම දේශනාවක් තුළම කොටස් දෙකක් මා හැමදාම පෙන්නනවා. ඒ තමයි මේ හැම සූත්‍ර දේශනාවකම සසර දුක නිවීම පිණිස වූ ප්‍රධාන ඉගැන්වීමක් තියෙනවා. ඒ තමයි අපි මේ දේශනාව තුළ අද දවසේ සාකච්ඡා කළේ. ඒ වගේම එදිනෙදා ජීවිතයේ ගැටලු විසඳා ගැනීම සඳහාත් මේ සූත්‍ර දේශනාවල තියෙන විවිධ කරුණු අපිට උපයෝගී කරගන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව තුළ අපේ එදිනෙදා ජීවිතයට ආදර්ශමත්ව ගත හැකි කරුණු කිහිපයක් තියෙනවා. අපි එකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ තමයි ශාස්ත්‍රු දේශනාව තව කෙනෙකුට කියලා දෙනකොට අර්ථ ගන්නකොට තමන්ගේ මතවාදය නෙවෙයි, එහෙම නැත්නම් තවත් භික්ෂුවකගේ මතවාදය නෙවෙයි, මේ හෙළිවෙන කාරණාව තථාගත මතවාදයේ සමග පමණක් ගලපලා අපි තේරුම් ගත යුතු බව, එහෙම නොවුනොත් අපි මිත්‍යා දෘෂ්ටික වන බව. ඊළඟට දෙවෙනි කාරණාව තමයි බලන්න තමන් යම් කිසි දෙයකට පිළිතුරක් දෙන්න කලින් කොයිතරම් පරිස්සම් වෙන්න ඕනද කියන එක භූමිජ ස්වාමීන් වහන්සේගේ චරිතයෙන් අපිට තේරෙනවා. විශේෂයෙන් අපේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්, තරුණයෝ හෝ පුංචි දරුවෝ හෝ යම් කිසි දෙයක් ගැන විමසනකොට ඒ විමසන දෙයට නිවැරදිම පිළිතුර ලබා දෙන්න අපි පරිසම් වෙන්න ඕනේ. විශේෂයෙන් අවම තරමේ වර්තමාන අධ්‍යාපනඥයෝ අපිට හෙළි කරන දෙයක් තමයි මේ තථාගත දර්ශනයේ තුල හරි අපූර්වවට තියෙන දෙයක්. නැවත අලුතින් මේ දේ කිව්වත් වර්තමාන අධ්‍යාපනඥයෝ ඔබෙන් යම් කිසි කෙනෙක් යමක් විමසුවොත් ඔබ එය දන්නේ නැත්නම් ඊට උත්තර දෙන්න එපා. හැබැයි අඩුම තරමේ ඒ සඳහා පිළිතුරු දන්න කෙනෙක් ළඟට හෝ ඔහුව පමුණවන්න අවශ්‍යයි කියන එක. ඒ විතරක් නෙවෙයි ඔබ පිළිතුරු නොදන්නේ නම් පසුව ඒ පිළිතුර ඔහුට ලබා දෙන බව පවසලා තමන් ඒ පිළිතුර හොයාගෙන අධ්‍යයනය කරලා ඔහුට නැවත එය පැවසිය යුතුයි. මේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගේ, ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ, ශ්‍රේෂ්ඨ වැඩිහිටියෙකුගේ ලක්ෂණයක්. ඒ වගේම ජාතියක තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන්, තමන්ගේ පිරිසට වෙන්න පුළුවන් මග කියන නායකයෙකුගේ ලක්ෂණයක්. එහෙම කෙනාට බුදුහාමුදුරුව මේ සූත්‍රය ඇතුලේ අපිට කියන මෙලව ජීවිතයට ගන්න තියෙන ආදර්ශයක් තමයි මුල හොයලයි අපි දෙයකට පිළිතුරු ලබා දිය යුත්තේ කියන එක. යෝනිසෝ මනසිකාරය කියන එක සසර දුක නිවන්න වගේම එදිනෙදා ජීවිතයේ ගැටලු නිවන්නත් අපිට උදව්වක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට බලන්න තථාගතයන් වහන්සේ තුල ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් මතු වෙන හැටි. උන්වහන්සේගේම වචන නොවුණා. උන්වහන්සේගේ දේශනාව මත ඉඳගෙනයි භූමිජ ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නේ. ඉතාම ඉහලින් අගය කරනවා. සාමාන්‍යයෙන් එවැනි නායකයෝ හරිය අඩුයි. ඉතින් ඒ නිසා තමන්ගේ ශ්‍රාවකේ ඉතාම ගැළපෙන පිළිතුරක් ලබා දුන්නහම උන්වහන්සේ ඒක අගය කරපු හැටි ගුරුවරුන්ටත් වැඩිහිටියන්ටත් නායකයන්ටත් හරි අපූර්ව ආදර්ශයක්. ඉතින් මේ වගේ ආදර්ශ සමුදායක් තියෙන සූත්‍ර දේශනාවක් තමයි මේ භූමිජ සූත්‍ර දේශනාව මජ්ඣිම පඤ්ඤාසකයේ තියෙන මෙලව ගැටලුත් සසර ජීවිතේ ගැටලුත් නිවන්න පුළුවන් උතුම් මේ දේශනාව අපි හැම දිනාගේම සසර මෙලව ජීවිත සරු වෙන්නට හේතු වේවා කියලා අපි සාදු කියමින් ප්‍රාර්ථනා කරමු.